ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට. නොතුටු සිනමාව.
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
මාර්තු මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්ද දවසේ අපි SBS සිංහල ගුවන්විදුලියෙන් තවත් සිනමා කෘතියක නොදුරු පැත්ත විමසා බලන්නටයි සූදානම් වන්නේ නොදුරු සිනමාව විශේෂාංගෙන්. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට අදත් සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන අයිබෝන් කියලා පිළිගන්නවා අපේ අරස්රන්ට නැවතත්.
අයිබෝන් මදුර.
හොඳයි, අපි අද දවසේදී කතා බහට තෝරාගෙන තිබෙන්නේ තවත් සුවිශේෂී චිත්‍රපටයක්, ශ්‍රී ලාංකේය චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි අල්බොරාදා චිත්‍රපටය, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය. මේ වෙනස්ම විදිහේ සිනමාත්මක අත්දැකීමක් ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරලා තිබෙන මේ චිත්‍රපටය තුළ සිංහල, දමිළ මෙන්ම ස්පාඤ්ඤ භාෂාවද ඇතුළත් වෙනවා. එතකොට භාෂා හතරක් මේ චිත්‍රපටය තුළ හමු වෙනවා. 20 සියවසේ ඕනෑම භාෂාවකින් අදහස් දැක්විය හැකි මහා කවියා විදිහට තමයි 1971 සාහිත්‍ය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබපු පැබ්ලෝ නෙරුදා හමුවන්නේ අපිට, නැත්තම් හඳින්වෙන්නේ. ඉතින් 1929 වසරේ ශ්‍රී ලංකාවේ චිලි රාජ්‍යයේ කොන්සල්වරයා ලෙස සේවයට පැමිණෙන්නේ මේ සුප්‍රසිද්ධ කවියා පැබ්ලෝ නෙරුදා. පැබ්ලෝ නෙරුදා සිය වැසිකිළිය පිරිසිදු කිරීම පිණිස දිනපතා හිමිදිරි උදේ පැමිණෙන කාන්තාව සමග ලිංගිකව එක්වීමේ සිදුවීමක් සමග මතුවන කතන්දරය තමයි මේ අල්බොරාදා චිත්‍රපටයේ වස්තු බීජය බවට පත් වෙලා තිබෙන්නේ. හොඳයි විදර්ශන, දැන් චිලි ජාතික මහා කවියා පැබ්ලෝ නෙරුදාගේ කවිත්වය අභිබවල ඔහුගේ බලහත්කාර රමණේ කතාව තමයි මේ අල්බොරාදා චිත්‍රපටයේ දිගහැරෙන්නේ. නමුත් මේක බැලූ බැල්මට නෙරුදා පිළිබඳවම කතාවක් නෙවෙයි. අල්බොරාදා චිත්‍රපටේ සාකච්ඡා කරන සාධාරණ වස්තු විෂයන් මොනවාද? ඒවා ඔබේ කියවීමට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
මදුර, දැන් අර ඔයා කිව්වා වගේම මේ සිද්ධිය මේ චිත්‍රපටියේ මූලික කේන්ද්‍රය වන සිද්ධිය මයිදරේ චිත්‍රපටයේ අගදි තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ගැන ලෙරුඩගේ මතක සටහන් වල යා ලියලා තියෙන්නේ හරියට මේ වගේ හරියට කළුපාට පිළිමයක් ඇවිදින්නක් මෙන් මා ලංකාවේදී දුටු ලස්සනම ගැහැණිය දිවස පිටුපසට පැමිණියාය. ඇය සඩල් කුලයේ දෙමළ ස්ත්‍රියකි. ඇය රතු හා රන්වන් පාටති ලාභසාරියක් ඇඳ සිටියාය. ඇගේ නිරුවත් වළලු කරෙහි බරති වළලු දමා තිබිනි. ඇගේ නාසයේ දෙපැත්තේ පුංචි රත් පැහැති 32ක් දිලිසිනි. ඒවා සාමාන්‍ය ගල් වැන්නට ඇති. එහෙත් ඔවුනට නම් ඒවා පද්මරාගය. ඇය සාර ස්වභාවට වැසිකිළිය වෙත ඇවිදාවේ මා එතන සිටීම මායිම් නොකට ඇස් කොණකින්වත් මදෙස නොබලමිනි. අනතුරු ඇය එතනින් අතුරුදහන් වූයේ අර ජරා පණිට්ටුව හිස්වදින්ගෙන දෙවඟනක මෙන් පාතබමිනි. ඇය කෙතෙක් සුන්දර වූ ආදයත් ඇගේ රස්සාව කුවක්වත් මට මගේ සිතින් ඇය අයින් කළ නොහැකි විය. කුල ඇටි කැලෑ සතුකු මෙන් ඇය වෙනස්ම වූ ලෝකයකට අයත් අමුතුම කෙනෙකු විය. ඉන්පසුව මම ඇය යන මගේ සාරියක් හෝ යම් පළතුරු කිසිවක් හෝ ඇයට ගැනීම පිණිස තැබුවෙමි. ඇය ඒ දෙසවත් නොබලා පියමන් කර සිටියාය. නිතිපතා සිදුවනෙම නීච කාර්ය ඇගේ කළු සුන්දරත්වය විසින් උපේක්ෂා සහගත රජිනියක යටහත් පහත් ඉටු කරන වතාවතක් බවට හරවා ඇත. ඒ උදෑසනක මෙහි කෙලවරක් දැකීමට මම තීරණය කළෙමි. මම ඇගේ මැණික් කටුව දැඩිව ග්‍රහණයටගෙන ඇගේ ඇස්වල තෙබී බැලුවෙමි. ඇය සමඟ කතා කළ හැකි භාෂාවක් නොවීය. සිනාවකින් හෝ තොරව ඇය මා සමඟ පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවාය. ඇගේ සිහිනිගත් පුපුරන්නට තරම් වන් පුන් පියයුරුත් ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු 1000ක් තරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත. ඒ වූ කලි පුරුෂයෙකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඇය කිසිදු ප්‍රතිචාරයක් තොරව ඒ මුළු කාලය පුරාම ඇස් හායිගා අරගෙන සිටියාය. ඇය මා පිළිකුල් කිරීම නිවැරදිය. එය නැවත සිදු වූයේ නැත. මෙතනින් පස්සේ මදුර, මේ සිද්ධියෙන් පස්සේ ඌ ටග් ගාලා නෙරුඩා මේ කියන්නේ ඒ සිද්ධිය මාරු වෙනවා වෙනත් දෙයක් කියන්න. දැන් ස්ලබෝෂිෂ කියන්නේ මේ ඔහු ලියලා තියෙන සටහන් සියුම්ම බැලුවා නැත්නම් ඒ තියෙන වචන අතර දේවල් බැලුවා සෑ මේ අන්තිමට ලියලා තියෙන අයමා පිළිකුල් කිරීම නිවැරදිය වගේ කාරණා බැලුවහම නිකන් පිළිමයක් එක්ක රමණය කළා වගේ කියනකොට මේක අහිංසක නැහැ. මේක අහිංසක නැහැ, මේ වචනාතර පරතර වලින් අපිට පේනවා මේ කාන්තාව නිෂ්ක්‍රීයව හිටියා කියන එක අපිට පිළිගන්න පුළුවන් සාක්ෂියක් තියෙනවද? අනිත් පැත්තෙන් මේක නෙරුඩගේ දැක්ම, නෙරුඩගේ දැක්මෙන් අපිට කියන්න පුළුවන්ද එතන වෙච්ච රමණය හරිම එකඟතාවයක් මත නිෂ්ක්‍රීයව සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මෙසිෂ කරා. ඒක එක දෙයක්. අනිත් පැත්තෙන් තියෙනවා නෙරුඩගේ නමින් චිලියේ ගුවන් තොටුපළ නම් කිරීම පිළිබඳව මීට අවුරුදු දෙකකට විතර කලින් ඇතිවෙච්ච අවුරුදු තුනකට විතර කලින් ඇතිවෙච්ච තත්වයක් ඇතුළේ ඒක රාජතාන්ත්‍රික තීරණයක් ගන්නවා ඒ චිලියේ ගුවන් තොටුපළ ඔහුගේ නමින් නම් කරන්න. ඒකට විරුද්ධව ස්ත්‍රීවාදී ව්‍යාපාර විශේෂම අපිට කියන්න පුළුවන් මීටු පන්නේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරින්නයන් සහ අනිකුත් ක්‍රියාකාරිකයන් එකතු වෙලා එයට විරුද්ධව දැඩි ජනමතයක් චිලිය තුළ ඇති කරනවා. එතකොට මේ සියලුම තත්වයන් ඇතුළේ තමයි සඳගමට තමන්ගේ චිත්‍රපටියට අවශ්‍ය කරන මූලික තේමාව නිර්මාණය වෙන්නේ. එතකොට ඒක නෙරුඩා ඒක ලංකාවට ඇවිල්ලා වැල්ලවත්තේ මේ සැඩොල් ස්ත්‍රිය සමග ඇති වෙච්ච මේ සාමකාමීයි පෙන්වන රමණය කොයිතරම් බිහිසුණුද, එත කොයිතරම් එහි තුල මේ ලිංගික හිංසනයක ලිංගික දූෂණයක ඡායාවක් තිබුණද කියන එක තමයි සඳගමගේ මූලික තේමාව වෙන්නේ. චිත්‍රපටියේ මේ දර්ශනය සිද්ධ වෙන අවස්ථාවේ චිත්‍රපටයේදී හඳගමට සුරූප වෙච්ච හඳගමට උරුම වෙච්ච සිනමා ශෛලිය භාවිතා කරමින් හඳගම මේ දෙකම සමාන්තරව පෙන්වන, ඒ කියන්නේ දෙවගණක් දෙවගණකගේ පාර්වති ප්‍රතිමාවක රූපයෙන් නිශ්චලව ඉන්න සැඩොල් ස්ත්‍රිය මේ යහනට කැඳවාගෙන යන එකත්, ඒ යහන මත ඇය නිසල්මන්ව ඉන්න එකත්, ඇගේ ඇහි අගින් කඳුළු බිඳුවක් පමණක් වැටෙන එකත් එක විදියක පෙන්වනවා. අනිත් පැත්තෙන් ඒකත් එකම සමාන්තර ඡේදනයක් විදියට නෙරුඩා විසින් ඇඳවටේ දුවමින්, ඒ කියන්නේ කාන්තාව නෙරුඩාගෙන් ගැලවෙන්න විලාප තියමින් කෑ ගසමින් ඇඳවටේ දුවමින් ඇයගේ ආරක්ෂා වෙන්න දරන උත්සාහය කියන කාරණා දෙකම මේ සිදුවීම චිත්‍රපටියේ තිරගත වීම නැත්නම් සිනමා රාමුකරණය ඇතුළේ මේ දෙකම එකට සමපාතව පෙන්වනවා. චිත්‍රපටිය අග වෙනකොට මේ හඳගමගේ දැක්ම සහ මේ කියන දාර්ශනික කියවීම සියල්ල එකතු වෙලා චිත්‍රපටිය අග වෙනකොට අපි දකින දේ තමයි නෙරුඩා වැසිකිලි සුද්ධ කරන්නාගේ භූමිකාවට මාරුවේ. රයිට්. ඔහු ඊට පස්සේ ඒකට ඔහුගේ වැසිකිලියට ගිහිල්ලා ඒකට ඔහු එක සුද්ධ කරලා ඒ බාල්දිය ඔහු අරගෙන යන දර්ශනයක් බවට මාරු වෙනවා. ඒකම මේ කාන්තාව තමන්ව දූෂණය වුණා නැත්නම් තමන්ව අපවිත්‍ර වුණා කියන හැඟීමෙන් ඉතාම වේදනාවෙන් තුටුව ඒ මොකද දරුඩගේ මංගලාවෙන් පලා ගිහිල්ලා මුහුදට ගිහිල්ලා ඉතාම ආවේගයෙන් තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න සමහර විට අය දියට ගිලි සියදිවි නසා ගැනීමක සේයාවකුත් චිත්‍රපටිය අපිට පෙන්වනවා. එතකොට ඕක තමයි චිත්‍රපටි විසින් අපිව ගෙනියන්නේ. ඒ කියන්නේ එක්තරා විදියක නෙරුඩාගේ ආරම්භ මේ චිත්‍රපටි ආරම්භයේ ඉඳලා තියෙන නෙරුඩා ලංකාවේ ඇතුළට ඇවිල්ලා ලංකාවේ තියෙන මේ ආසියාතික ගුප්ත බව මොකද බටහිර වැසියාට මේ අපි කිව්වල දැන් නෙරුඩා හිටියේ චිලිය වුණාට අපිට කියන්න පුළුවන් ਉਹ ක්‍රියෝල් වැසියේ ඒ කියන්නේ ස්පැනිෂ් සම්භවයක් සහිතව තමයි ලැතින් ඇමරිකානු රටවල ඒ ජන වර්ගය ඇති වෙන්නේ. එතකොට මොහු බටහිරත් නොවන එක්තරා විදියක යටත් විජිත යටත් අදාළ වෙන සුදු ජාතිකෙක්. නමුත් බටහිර දැක්මෙන් ආසියාව දිහා බලන ඒ ගුප්තකම මේ චිත්‍රපටයේ ආරම්භයේ ඉඳලම තියෙනවා. මේ චිත්‍රපටයේ මුල ඉඳලම ඔහු මේ වැල්ලවත්තට ආවට පස්සේ කියන ඔහු එක්තරා විදියේ මොකද යක්ෂ වෙස් මුහුණක් පැළඳගත් තරුණයෙක් පිටිපස්ස යනවා. ඒකම අජිත් කුමාරසිරිසා නාමිනි පංචලාගේ සංගීතය හර අපිට පෙන්නනවා. නෙරුඩා හඹාගෙන යනවා ගුප්ත සංගීතයක්. ඒ සංගීත රාවයක් ඔහුට ඇයෙනවා. ඒ සියල්ල මේ ආසියාව වටහා ගැනීමට නොහැකිකම සහ ඔහුට තියෙන අභ්‍යන්තර ප්‍රහෙලිකාව අපිට පෙන්නනවා. ඒකම ඒ චිත්‍රපටිය අපිට හම්බෙනවා 43 කණ්ඩායම කියන විශේෂයෙන්ම මේ 43ට අදාළව ඇතිවෙච්ච 40 දශකයේ තිබුණු ඒ කලා සංස්කෘතික ව්‍යාපාරයේ හිටපු ලයනල් වෙන්ට් කියන චරිතය සහ අනෙකුත් චරිත. එතකොට ඒ හරහා සියල්ලම අපිට පෙන්නනවා මේ ආසියාවේ ගුප්ත බව, ස්ත්‍රියගේ ගුප්ත බව න්‍යාය සොයාගෙන යනවා. අනිත් පැත්තෙන් ඔහු සොයාගෙන යනවා. ඒකම අපි දන්නවා නෙරුඩ කියන්නේ ස්ත්‍රී ලෝලියෙක්. එතකොට නෙරුඩට පෙම්වතියන් රාශියක් ඉන්නවා. එතකොට මේ චිත්‍රපටියේ ඉන්න මේ සඩල් ලිස්ටියගේ කාරණය ප්‍රධාන තේමාව වුණාට චිත්‍රපටිය ආරම්භයේදී අපිට නෙරුඩට හම්බෙනවා ස්ත්‍රීන් දෙදෙනෙක්. එක ස්ත්‍රියක් තමයි සුදු ජාතික ස්ත්‍රියක්. ඇය ඔහුට හම්බෙන්නේ අර කියන මේ 43 කණ්ඩායම සහ ලයිලන් වෙල්ට ඇතුරු ඉංග්‍රීසි ජාතික ප්‍රභූන් හමු වෙන්න යන උත්සවයකදී. ඇය වගේ චරිතයක් කෙලින්ම නෙරුඩගේ ඇඟ වෙතට එනවා. නෙරුඩාව හොයාගෙනම එනවා ඒ ස්ත්‍රිය. අනිත් පැත්තෙන් ඉන්නවා මේ ආදරේ ත්‍රස්තවාදිනිය කියලා හඳුන්වන නෙරුඩට බුරුමේ ඉන්නකොට හම්බෙච්ච ජොසි බ්ලිස් කියන තරුණිය. ඇය ඉෂාම ආවේශයෙන් නෙරුඩගේ ආදරය ලුහු බඳිමින් එනවා. එතකොට නෙරුඩ ලංකාවට එන්නේ මෙන්න මේ බුරුමේ ඉන්න ඌ ඇය හඳුන්වන්නේ පැන්ත කියලා, දිවිදෙන කියලා. ඒ කියන්නේ ඇයගේ ආදරය, ඒ කියන්නේ ඇයගේ ආදරය තාම ප්‍රවේගකාරීව ඔහු වෙතට එනවා. ඔහු එහින් ගැලවිලා තමයි, ඒ කියන්නේ ඇයවට මේ ඇයට වංචා කරලා තමයි ඌ ලංකාවට එන්නේ. එතකොට චිත්‍රපටිය අපිට තියෙනවා යම් ආකාරයකට ඇයගේ පැමිණීම. ඒ කියන්නේ මේ ජොසිල් බ්ලිස් කියන බුරුම ජාතික මේ කාන්තාව නෙරුඩාව හොයාගෙන වැල්ලවත්තේ ගෙදරට එන දර්ශනයක් තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් මේ සිනමා කෘතියේ ඇත්තට වෙච්ච එකක් විදියට නෙමෙයි. චිත්‍රපටිය අපිට පෙන්නවා යම්කිසි මායා දර්ශනයක් වගේ. මේ ඇය ඉස්සරහා ඇවිල්ලා, ඇය එන්නේ හාල් මල්ලකුත් අරගෙන, ඇය ඇවිල්ලා දිගින් දිගටම ඔහුගේ ආදරය අයදිනවා. හැබැයි නෙරුඩා දිගින් දිගටම ඇයගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා, ඒ ආදරය පාවා දෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් නෙරුඩාට තිබ්බ ගැටලුව තමයි නෙරුඩා තුල අනෙත් ස්ත්‍රීන්ට දල්වන ආශාව කුමක්ද? නැත්නම් අනිත් ස්ත්‍රීන් දෙදෙනා මේ කිව්ව නෙරුඩා වෙතට එන මේ ස්ත්‍රීන්ගෙන් නෙරුඩාට නෙරුඩාව අහුවෙන්නේ නැහැ. හරි, නෙරුඩාගේ ආත්මය තුල තියෙන ඇත්තටම වස්තුව මොකද්ද? මේ ස්ත්‍රීන් මෙච්චර ආකර්ෂණීය වෙන්න නෙරුඩා තියෙන, ඒ කියන්නේ ඇගල්භාව නැත්නම් ගුප්ත වූ දේ කුමක්ද කියන ගැටලුව නෙරුඩට තියෙනවා. ඒකත් එක්කම සමපාතව නෙරුඩට තියෙනවා ආසියාතික ගුප්ත බව කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ. මෙන්න මේ සියල්ලේ තියෙන මේ පටලවිල්ල තමයි මේ චිත්‍රපටිය අග මේ සඩොල් ස්ත්‍රිය දූෂණය කිරීමෙන්, එහෙම නැත්නම් සඩොල් ස්ත්‍රියගේ උනන්දුවක් නැහැ නෙරුඩ කෙරෙහි. ඇත්තටම නෙරුඩගේ ආශාව දල්වන්නේ මෙන්න මේ උනන්දුවක් නැති ස්ත්‍රිය. රයිට්, නෙරුඩම දන්නේ නැති නෙරුඩාගේ අවිඥානික මේ ආශාව කුමක්ද කියන එක නෙරුඩාට අනාවරණය කළා දෙන්නේ සඩොල් ස්ත්‍රිය. එතනින් පස්සේ තමයි නෙරුඩාගේ ජීවිතයේ අනන්‍යතාවය වෙනස් වෙන්නේ. අපි දන්නවා මේ අනන්‍යතාවය කියන එක ගොඩනැගෙන්නේ යම්කිසි අනන්‍යතාවයේ නොවන දෙයක් මේ අභ්‍යන්තරිකව සංගවලා. අපි අනන්‍යතාවය පවතින්නේ අපි නොදන්නා යම්කිසි හේතුවක් මත, අවිඥානික හේතුවක් මත. මේ අවිඥානය අනාවරණය වුණාට පස්සේ අපි අනන්‍යතාවය අහෝසි වෙලා යනවා. එතකොට මේ සඩොල් ස්ත්‍රිය වෙතට ආක්‍රමණශීලීව එරමෙන නෙරුඩාගේ ප්‍රවේශය නිසා තමයි නෙරුඩාට ඇත්ත නෙරුඩායයි කෙනෙක්ව අහුවෙන්නේ. එතනින් පස්සේ තමයි මේ චිත්‍රපටිය ආග අපිට පෙන්වන්නේ නෙරුඩා අර ඊටම ප්‍රභු කවියා, තම සුද්ධ වූ චරිතය නැත්නම් කොන්සල්වරයා විදියට ඉන්න මේ කවි ප්‍රභූවරයා ඇත්තටම ඔහුගේ ආත්මය තුළ ඔහු සඩොල් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔහුගේ ආත්මය තුළ තියෙන අසූචි පිඩ අපි තුල, අපි කොයිතරම් හොඳින් ඉන්න හැදුවත්, අපි කොයිතරම් සුද්ධ වස්තුවක් විදියට ලෝකෙට පෙන්වුවත්, අපි තුල තියෙන්නේ එක්තරා අසූචි පිඩක් තියෙනවා. අපිම නොදන්නා වූ අසභ්‍ය අන්තර්ගතයක් අපි අවිඥාණයේ තියෙනවා. ඒකෙන් තමයි අපි මෙහෙ වෙන්නේ. හරියට කිව්වොත් මේ අපිම නොදන්නා නපුරක් අපේ ආත්මය තුල තියෙනවා. මෙන්න මේ නපුර, මෙන්න මේ අසූචි පිඩ, අපි තුලම තියෙන අසූචි පිඩ නෙරුඩට අනාවරණය වෙනවා මේ සඩොල් ස්ත්‍රිය හරහා. මෙන්න මේ වගේ ඉතාම ගැඹුරු දාර්ශනික සහ ආදර්ය සහ ආත්මය අවිඥාණය පිළිබඳව සමාජ දේශපාලන කියවීමක් වෙතට මේ චිත්‍රපටිය අපිව රැගෙන යනවා.
ඔව් විදර්ශන, මම මුලින් සඳහන් කරා දැන් 20 වෙනි සියවසේ ඕනෑම භාෂාවකින් අදහස් දක්විය හැකි මහා කවියා විදිහට තමයි 1971 මේ සාහිත්‍ය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබපු පැබ්ලෝ නෙරුද හඳුන්වන්නේ. දැන් ඔහුගේ කළු පැත්තක් තමයි මෙයින් පෙන්වන්නේ, ඔහුගේ චරිතයේ කළු පැත්තක්. දැන් මෙහිදී නෙරුදගේ මේ වන්දනීය චරිතය කුඩුපට්ටම් කරනවා කියලා කෙනෙක්ට අදහස් පළ කරන්නට පුළුවන්. වන්දනීය චරිත සිනමාවට ගෙනීම සහ එහිදී සිනමාකරුවාගේ නිර්මාණාත්මක වපසරිය අල්බරාද චිත්‍රපටයේ උදාහරණයට අරගෙන අපි සාකච්ඡා කරමු.
අදුර දැන් වන්දනීය චරිතයක් අපි අර ඉස්සෙල්ලා කතා කරපු අපිට කතා කරමු මේ කතාවත් එක්කම අදාළව. දැන් නෙරුඩාව අපිට මූර්තිමත් කරන්න පුළුවන්ද සිනමා කෘතියක් ඇතුලේ සිනමාව කියල කියන්නේ ඇත්තටම ජීවිතය දිහා හෙලෙන වෙනත් කවුලුවක්. තොට සිනමාවේ තියෙන ඉතාම වැදගත්දේ තමයි යථාර්ථය ආකෘතිගත වෙලා තියෙන යථාර්ථයට වඩා වූ දේකි. තොට සිනමාවේ තියෙන රැඩිකල් දේශපාලනික හරය තමයි මෙන්න මේ යථාර්ථයට වඩා වූ දය අපට පෙන්නන එක. එතකොට සිනමාවක් අවශ්‍ය නැහැ දැනටමත් යම්කිසි පුද්ගලයන් චරිත සහ යම්කිසි මතවාදයන් ගැන හදලා තියෙන දේවල්ම නැවත අපිට පෙන්වන්න. එවිනුවට සිනමාව ඕන වෙන්නේ අපි හැමෝම දන්න දේට වඩා ඇත්තටම අපිට පේන බැලූ බැල්මට පේන දේට වඩා ඒ තුල සැඟවුණු දේ අපිට අනාවරණය කරන්න. රයිට්. ඕනෑම දෙයක තියෙන යටිපෙළ අපිට පෙන්වන්න. ඕනෑම සුද්ධ වූ දෙයක තියෙන අසුද්ධ වූ බව පෙන්වන්න. වන්දනීයයි කියන ඕනෑම දෙයක තියෙන ඒ කියන්නේ යම්කිසි විදියක බලය යම්කිසි ආකාරයකට මර්ධනීයත්වයේ හිංසනය මෙන්න මේ දේවල් අපිට අනාවරණය කරන්න. ඒ නිසා තමයි සිනමාව විසින් අපේ ජීවිත වෙනස් කරන්න අපි හිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන් බලපෑමක් ඇති කරන්න. ඉතින් මේ අල්බොරදා චිත්‍රපටිය නෙරුඩාගේ චරිතය කණපිට ගසමින් නෙරුඩාට අසාධාරණයක් කරනව නෙමෙයි. ඒ කියන්නේ නෙරුඩාගේ තියෙන කවීත්වය, ඔහුගේ තියෙන විශිෂ්ට සංස්කෘතික හැකියාව, ඒකම ඔහුගේ තියෙන අනෙකුත් මානුෂීයකම්, ඒ සියල්ල මේ චිත්‍රපටියේ තියෙනවා. හැබැයි ඉතාම වැදගත් දේ දැන් අපි දන්නවා නෙරුඩා කියන්නේ ආදරේ කවියා, ආදරේ භාෂාවට නැගූ කවියා. හැබැයි භාෂාව කියන දේ තුළ කොයිතරම් හිංසනයක් තියෙනවද කියන එක මේ චිත්‍රපටිය අපිට පෙන්වනවා. භාෂාව අපි පේන්නේ අහිංසකයි වගේනේ. ඒ කියන්නේ කවියක් නැහැ, අපි දකින්නේ කවියන් නැත්නම් කවි ලියන අය හරිම අහිංසකය විදියට. ඒගොල්ලෝ හරිම ලස්සනට දේවල් කියනවා විදියට. නමුත් අපි දන්නවා භාෂාව විසින් කරන්නේ අපේ ඇත්තටම හැඟීම් ඉදිරිපත් කරනවා වගේ පෙනුනට ඇත්තටම අපේ අභ්‍යන්තර හැඟීම් යම් කිසි ආකාරයකට සීමා කිරීමක් මර්ධනය කිරීමක් තමයි භාෂාව ඇතුළේ වෙන්නේ. ඒ නිසා මේ චිත්‍රපටියට නෙරුඩාව භාවිතා කිරීමේ වැදගත්කම තියෙන්නේ මේ ආදරේ මහා කවියා භාෂාවෙන් කවිය කියු කෙනාගේ අභ්‍යන්තරය තුළ අවීත්වයද තියෙන්නේ, දූෂණයද තියෙන්නේ කියන දේ පෙන්වන්න. අපි කවියන් වෙනකොටම අපේ තියෙන ඉතාම නරකයයි පෙනෙන කලාපයක් අපි සංගවල තමයි අපි කවියන් වෙන්නේ. අපි කලාකරුවන් වෙනකොට අපේ විශාල අපි නොදන්නා කලාපයක්, හිංසනීය කලාපයක්, විපරීත කලාපයක්, මේ අසභ්‍ය කලාපයක් අපි මර්ධනය කරලා තමයි අපි භාෂාවට කවිය ගේන්නේ. මෙන්න මේ ප්‍රතිවිරෝධය, මෙන්න මේ පරස්පරය තමයි මේ චිත්‍රපටියට, අල්බොරදා චිත්‍රපටියට පාදක කරගන්නේ. ඒක මං හිතනවා දිව්‍යමය භාවය ඇත්තටම තියෙන්නේ කොතනද? ඒක නෙරුඩාගේ කවිය තුළද තියෙන්නේ? එහෙම නැත්තම් නෙරුඩට හම්බෙන පාර්වති ප්‍රතිමාව තුළද තියෙන්නේ? නැහැ. දිව්‍යමය භාවය ඇත්තටම තියෙන්නේ අප විසින් බැහැර කරන දේ තුළයි. අපි ශුද්ධයයි කියලා අපි බැහැර කරන අශුද්ධ වූ තැනයි දිව්‍යමය භාවය තියෙන්නේ. අපි ශුද්ධ මිනිස්සු, අපි තාම සදාචාරවත් මිනිස්සු කියලා හිතනකොට ඒක විසින් යටපත් කරන අපේ තියෙන අසාධාරණයන්, අපේ තියෙන අවිචාර ලක්ෂණ, මෙතන තමයි දිව්‍යමය නැත්නම් ඩිවයින් හදිෂන් එක තියෙන්නේ. මෙන්න මේ කොටස මේ අපිට චිත්‍රපටියේ පෙන්නනවා. ඒ කියන්නේ දිව්‍යමය සලුපිලිවලින් වසාගෙන තිබෙන ඕනෑම දෙයක තියෙන සැබෑ වූදේ, යථාම වූදේ අනාවරණය කිරීම තමයි මේ චිත්‍රපටයෙන් අපිට කළා තියෙන්නේ.
හොඳයි, අපි SBS සිංහල ගුවන් විදුලියේ මෙවර නොදුරු සිනමා විශේෂාංගයෙන් සාකච්ඡාවට බඳුන් කරේ අශෝක හඳගමගේ නවතම චිත්‍රපටය වන අල්බුරාදා චිත්‍රපටය සම්බන්ධයෙන්. අපිත් සමග මේ කතාබහට එකතු වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතිය බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නොදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.